තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පණිතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපධිපටි නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තේ මේ ප්‍රණීතේ නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපධී නැතහෙර දෙමින් සංහාව ක්ෂය කිරීම නිවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධෝ නිවීම නම් වූ නිබ්බාන සම්තුරි යෝගාවචර මහා සංඝරත්නයේ නවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ තේත වෙන දේශනා මාලාවේ 30 දේශනයයි මේ ප්‍රායෝගික හා සාපේක්ෂික මූලධර්ම මත සකස් වූ අනුකුබ්බ පටිපදාවකින් ක්‍රමානුකූල වැඩපිළිවෙලකින් මාර්ගසේනාවක් වැනි විතර්කයන්ගේ ග්‍රහණයෙන් සිත මුදා ගන්නා හැටි මීට කලින් පවත්වන්නට යෙදුණු දේශනාවේදී සාකච්ඡා කෙරුණා. සංඥා මාන දිට්ඨි පපංචේ ක්‍රමක්‍රමයෙන් තුනී කර ගනිමින් නිප්පපංච තත්ත්වයට පත්වන රහතන් වහන්සේගේ අරහත්ඵල සමාධිය අවිතක්ක සමාධි නමින් හැඳින්වෙන්නේ මක් නිසාද යන්න තේරුම් ගැනීමට අප උත්සාහ කළා. මේ අවිතක්ක සමාධිය නියම ආර්ය තුෂ්ණීම් භාවය. අර සමත භාවනාවේදී විතර්ක විචාර තාවකාලික සංසිඳු වීම වැනි දෙයක් නොවේ. ඊට වඩා ගැඹුරින් විනිවිද යන නිබ්බේධිකා ප්‍රඥාවෙන්ම විතර්ක මාර්ගසේනාව ලත්තැන ලොක් කර නිහඬ කරලීම. දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රය ආශ්‍රයෙන් පපංච සංඥා සංඛා නිරෝධයට ක්‍රමයෙන් නැඹුරු වෙන ප්‍රතිපදාවක් එදා අප කෙටියෙන් ඉදිරිපත් කළා. සේවනය කළ යුතු, ඇසුරු කළ යුතු සොම්නසක් දොම්නසක් සහ උපේක්ෂාවකුත්, සේවනය නොකළ යුතු සොම්නසක් දොම්නසක් සහ උපේක්ෂාවක් සහ සේවනය කළ යුතු සොම්නසක් දොම්නසක් සහ උපේක්ෂාවකුත් ඇති බව ඒ සූත්‍රයෙන් ප්‍රකාශ කෙරුණා. මේ දෙවදෑරුම් සොම්නස දොම්නස සහ උපේක්ෂාව ගැන පැහැදිලි විස්තරයක් අපට ලැබෙන්නේ මජ්ඣිම නිකායේ සලායතන විභංග සූත්‍රයෙන්. සලායතන විභංග සූත්‍රයෙන් ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ තිතිවිලි ගමන් කරන මාර්ග 36ක් චත්තිංස සත්තපදා නමින් හඳුන්වා දෙමින් විස්තර කරනවා. චත්තිංස සත්තපදා සත්වයන්ගේ තිතිවිලි ගමන් කරන මාර්ග අඩිපාරවල මේ 36 හඳුන්වලා තියෙන්නේ මේ විදිහටයි. ච ගේහසිතානි සෝමනස්සානි, ච නික්ඛම්මසිතානි සෝමනස්සානි, ච ගේහසිතානි දෝමනස්සානි, ච නික්ඛම්මසිතානි දෝමනස්සානි, ච ගේහසිතා උපේක්ඛා, ච නික්ඛම්මසිතා උපේක්ඛා. ඒ කියන්නේ ගේහසිත ගෘහය ආශ්‍රිත වූ සොම්නස් 6යි, නික්ඛම්මසිත නික්ඛම්ම්‍ය පිළිබඳ වූ සොම්නස් 6යි. ඒ වගේම ගේහසිත දොම්නස් 6යි, නික්ඛම්මසිත දොම්නස් 6යි, ගේහසිත උපේක්ෂා 6යි, නික්ඛම්මසිත උපේක්ෂා 6යි. මේ 6 වශයෙන් දක්වලා තිබෙන්නේ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියලා කියන ඉන්ද්‍රිය ආරම්මණ 6 90යි. දැන් මේ ගේහසිත සෝමනස් 6න් 6 අඳුනා ගැනීමට අපි එකක් අර මුලින් කියවෙන ඇස පිළිබඳ කාරණය ඒ සූත්‍රය අනුව තේරුම් ගන්න බලමු. ඒක විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. චක්කු විඤ්ඤාණං රූපාණං ඉක්ඛාණං කන්තාණං මනාපාණං මනෝරමාණං ලෝකාමිස පටිසංයුක්තාණං පටිලාභං වා පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේවා පටිලද්ද පුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතෝ උප්පජ්ජති සෝමනස්සං යං ඒව රූපං සෝමනස්සං ඉදං උච්චති ගේහසිතං සෝමනස්සං. ඒ කියන්නේ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, මනරම් වූ, ලෝකාමිස හා සම්බන්ධ වූ ඇසින් දත යුතු රූපයන්ගේ දකින්ට ලැබීමක් ලාභයක් හැටියට සලකන්න හුට හෝ එසේ දකින්ට ලැබී පෙර දකින්ට ලැබී දැන් නැති වී ගිය, ඉක්ම වී ගිය, වෙනස් වී ගිය එබඳු මූයේ රූපයක් මෙනෙහි කරන්නට සිහි කරන්න හුට හෝ ඇතිවන්නා වූ සොම්නසයි. යම් මෙබඳු සොම්නසක් වේද ඒකට ගේහසිත සොම්නස කියලා කියනවා. ඊළඟට නෙක්ඛම්මසිත සොම්නස් සොම්නස්සේ හඳුන්වලා තියෙන්නේ මෙහෙමයි. රූපානං ත්‍වේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං උබ්බේචේව රූපායතං හිච්ච සබ්බේ තේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උප්පජ්ජති සෝමනස්සං යං ඒව රූපං සෝමනස්සං ඉදං උච්චති නෙක්ඛම්මසිතං සෝමනස්සං. ඒ නෙක්ඛම්මසිත සෝමනස්සය අර විදර්ශනා වාශ්‍රය විදර්ශනා සම්වර්ෂණේ ආශ්‍රණය තෝරලා තියෙන්නේ. ඒ කියන්නේ රූපයන්ගේම අනිත්‍යතාව විපරිණාම විරාග නිරෝධ ස්වභාවය දැනගෙන තේරුම් අරගෙන පෙර වූ රූපත් දැන් රූපත් යන මේ සියලුම රූප අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ස්වභාවයයි කියලා මෙසේ යථා භූත වශයෙන් ඇති තත්ත්ව පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නහුට ඇතිවන සොම්නස විදර්ශනාවෙන් ලැබෙන එක්තරා සොම්නසක්. අන්න ඒකට නික්ඛම්මසිත එබඳු ඒ සොම්නසට නික්ඛම්මසිත සොම්නස්සේ කියලා කියනවා. ඊළඟට ගේහසිත දෝමනස්සය හඳුන්වලා තියෙන්නේ මෙහෙමයි. චක්කුවිඤ්ඤාණං රූපාණං ဣට්ඨාණං කන්තාණං මනාපාණං මනෝරමාණං ලෝකාමිස පටිසංයුත්තාණං අප්පටිලාභං වා අප්පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේ වා අප්පටිලද්ධ පුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතෝ උප්පජ්ජති දෝමනස්සං යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති ගේහසිතං දෝමනස්සං. එතන වෙනස තියෙන්නේ අර ඇසින්ද ඉෂ්ඨ වූ කාන්ත වූ මනාප වූ මනරම් වූ ලෝකාමිසේ හා සම්බන්ධ වූ ඇසින් දත යුතු යම් කිසි රූපයන් දකින්ට නොලැබීම නොලැබීමක් හැටියට සලකන්නහුට. ඒ වගේම අතීතයේ එසේ දකින්ට නොලැබුණු අවස්ථාවක් ගැන සිහිපත් කරන්නහුට. ඒ අතීතයේ දකින්ට නොලැබී නිරුද්ධ වී ගිය බඳුවේ රූපයක් ගැන මෙනෙහි කරන්නහුට සිහිපත් කරන්නහුට ඇතිවන දොම්නස. අතීතයේ මෙහෙම එකක් අපිට දකින්ට මට දකින්ට ලැබුණ නැහැ නේද කියලා. අන්න ඒ විදිහ දොම්නස. ඒක ගේහසිත දොම්නස්සය. දොම්නස්සය. ඊළඟට නෙක්ඛම්මසිත දෝමනස්සය තේරුම් කරන්නේ මෙහිමයි. ඒකත් අර විදර්ශනාමය වශයෙන් රූපාණං තේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං උබ්බේචේව රූපායතරහිච ඒතරහිච සබ්බේතේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති ඒවමේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපේති උදාසුනාමාහං සදායතනං උපසම්පජ්ජ විහෙරිස්සාමි යදර්යායතරහි ආයතනං උපසම්පජ්ජ විහෙරන්තිති ඉති අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපයතෝ උප්පජ්ජති පිහාපච්චයා දෝමනස්සං යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති නෙක්ඛම්මසිතං දෝමනස්සං. ඒක ටිකක් විස්තර කළ යුතු දෙයක්. ඒක දිගටම තියෙනවා. දිග කොටසක් එතන කියවෙන්නවා. අර විදර්ශනා වශයෙන් බලනකොට එකයි මෙතන. ඒ කියන්නේ අර රූපයන්ගේම රූපාණං තේව අනිච්චතං විදිත්වා රූපයන්ගේම අනිත්‍යතාව ස්වභාවය තේරුම් අරගෙන අනිත්‍යාව පමණක් නොවේ විපරිණාම විරාග නිරෝධ ඒවායේ වෙනස් වන ස්වභාවය විරාග නිරෝධ ස්වභාවය ඒක දැකලා ඒක තේරුම් අරගෙන කුබ්බේචේව රූපායතරහිච පෙර තිබූ රූපත් දැන් තිබෙන රූපත් යන මේ සියලුම රූප අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ස්වභාවයයි කියලා යථා භූත වශයෙන් දැක අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපේති. අනුත්තර විමුක්ඛයන් පිළිබඳව ආසාවක් පිහා කියලා කියන්නේ ආසාව බලාපොරොත්තු ආසාවක් බලාපොරොත්තුවක් තබා ගන්න. අනුත්තර විමුක්ඛයන් පිළිබඳව ආසාවක් තබා ගන්නවා. කොහොමද ඒ ආසාව තබා ගන්නේ? උදාසුනාමාහං සදායතනං උපසම්පජ්ජ විහෙරිස්සාම යදරියායතරහි ආයතනං උපසම්පජ්ජ විහෙරන්ති इति. ආර්යයන් වහන්සේලා දැන් යම් ආයතනයකට එළඹ වාසය කරද්ද කවදානම් මම ඒ ආයතනයට එළඹ වාසය කරන්නේ දැයි මෙසේ ඉති අනුත්තරේසු විමුක්ඛේසු මෙසේ අනුත්තර විමුක්ඛයන් පිළිබඳව බලාපොරොත්තුවක් ආසාවක් තබන්නහුට ඒ ආසාව නිසා ඒ බලාපොරොත්තුව නිසා උප්පජ්ජති දෝමනස්සං දෝමනස්සක් ඇති වෙනවා. මට ඒක තාම ලැබුණේ නැහැ නේද කියලා. යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති නෙක්ඛම්මසිතං දෝමනස්සං. අන්නේ බඳු වේ දෝමනසට නෙක්ඛම්මසිත දෝමනස්සය කියලා කියනවා. දැන් මෙතන විස්තර කළ යුතු වචන දෙක තුනක් තිබෙනවා. මෙතන අනුත්තරේසු විමුක්ඛේසු කියන්නේ අනුත්තර විමුක්ඛයන් කියන්නේ අර අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන ඒ විමුක්ඛ තුනයි. නිවන ගැන කතා කරනකොට අපි ඒව ගැන විස්තර සහිතව ප්‍රකාශ කරලා තිබෙනවා. අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන විමුක්ඛ තුනයි. ඊළඟට ඒ වගේම අර ආයතන කියලා මෙතන කියවෙන්නේ අර නිබ්බාන උදාන පාළියෙන් අපි අර නිබ්බාන පටිසංයුක්ත සූත්‍ර විවරණය කරන අවස්ථාවේදී ඒ ඉදිරිපත් වුණු වැදගත් සූත්‍රයක තිබුණා අත්‍යබික්ක වේ තදායතන යත්තනේ වාපෝ නේන පතරි ආදි වශයෙන් මේ ආරම්භ වෙන සූත්‍රයක් තිබෙනවා. අන්නේ අත්තිබිකේ තදායතනං කියලා කියපු ඒ ආයතනය මොකද්ද? අපි ඒක තේරුම් කළේ සලායතන නිරෝධ තත්ත්වය, භව නිරෝධ තත්ත්වය, නිවන ඒ ප්‍රත්‍යක්ෂ කරගත් භව නිරෝධයේ ප්‍රත්‍යක්ෂ කරගත් එන්නත සලායතන නිරෝධය, සලායතනයන් ගේම නිරෝධයේ ප්‍රත්‍යක්ෂ කරගත්තු තත්ත්වයයි ඒ නිබ්බාන පටිසංයුත්ත සූත්‍රයෙන් කියවෙන්නේ. අන්න ඒකයි මෙතන ආයතන නාමයෙන් දක්වලා තිබෙන්නේ. එතකොට ආර්යයන් වහන්සේලා එළඹ වාසය කරන්නේ මොන ආයතනයටද? අර මේ අස්කන්නාසාදී ආයතනයක් නෙවෙයි මෙතන කියන්නේ. සලායතන නිරෝධ තත්ත්වයමයි. ඒකම ආයතන නාමයෙන් හඳුන්වලා තිබෙනවා. ඒ බඳුයේ නිබ්බාන පටිසංයුත්ත සූත්‍ර වල ඒ සූත්‍රේමත් සඳහන් වුණා. ඒ උදාන පාළිය සූත්‍රේමත් සඳහන් වෙලා තිබුණා. අපට හමු වුණා අපතිට්ඨං අපවත්තං අනාරම්මණං කියන පද තුන. අපි ඒක විග්‍රහ කළේ අර විමුක්ත තුන ආශ්‍රයෙන්. ප්‍රතිෂ්ඨාවක් නැති, පැවැත්මක් නැති, අරමුණක් නැති කියලා කිව්වේ ඒ විමුක්ත තුනමයි. අනිමිත්ත, අපනිහිත, ශුන්‍යත කියන විමුක්ත තුන. ඒ වගේම දැන් මෙතනත් අමුතුන් ඕනනම් ටිකක් විස්තර කරන්න පුළුවන්. අර පිහා කියන එක ස්පෘහා. පිහා කියලා කියන්නේ ආසාව, බලාපොරොත්තු. අප කලින් සඳහන් කළා මේ නිවන ගැන කියනකොට තණ්හාව, ආසාව කියන වචන ගැන ඒව ගැන ඒව යොදන්නේ මැලිවන්න ඕනේ නැහැ. මැලිවීම අවශ්‍ය නැහැ. ඒ බඳුයේ ආසාවන් නිසා දුොම්නසක් ඇති වෙන බවත් ඇත්තයි. නමුත් ඒක අර ගේහිත දුොම්නසට වඩා උසස්. ඒක ඊට වඩා හොඳයි. නිවන පිළිබඳ ඇති කරගන්න දුොම්නස. ඒකයි මෙතන මේකට තැනක් දීලා තියෙන්නේ. නික්ඛම්සිත දුොම්නස. ඊළඟට හොඳයි, දැන් එතකොට අපි කියවුණා දැන් ගේහසිත සෝමනස්සය කියවුණා, ගේහසිත නෙක්ඛම්සිත සෝමනස්සය කියවුණා, ගේහසිත දෝමනස්සය කියවුණා, නෙක්ඛම්සිත දෝමනස්සය කියවුණා. ඊළඟට ගේහසිත උපේක්ෂාව තියෙන කල තියෙන්නේ මෙහෙමයි. චක්ුණා රූපං දිස්වා උප්පජ්ජති උපේක්ඛා බාලස්ස මූල්හස්ස පුතුජ්ජනස්ස අනෝදිජනස්ස අවිපාත ජිනස්ස අනාදීනව දස්සාබිනෝ අසුතවතෝ පුතුජ්ජනස්ස උපජ්ජති උපේක්ඛා යං ඒව රූපං උපේක්ඛං රූපං යායව රූපා උපේක්ඛා රූපං සා නාති වත්තති තස්මාසා උපේක්ඛා ගේහසිතාති බුච්චති. ඒ කියන්නේ ඇසින් රූපයක් දැකලා දැක බාල වූ මුලා වූ පෘථග්ජනයාට අනෝදිජනස්ස කියලා කියන්නේ කෙලෙස් සීමාවල් නොදිනු, අවිපාක ජිනස්ස කියලා කියන්නේ කර්මයේ විපාක පක්ෂය ජය නොගත්, අනාදීනව දස්සාවිනෝ ඒ පංචකාමාදී ආදීනවය නොදක්නා වූ අශෘතවත් පෘථග්ජනයාට උපේක්ෂාවක් ඇති වෙනවා ඇහින් රූපයක් දැකලා. යා ඒව රූපා උපේක්ඛා රූපං සා නාතිවත්තති. එබඳු ඒ උපේක්ෂාව රූපය ඉක්මවා යන්නේ නැහැ. රූපය ඉක්මවා පවතින්නේ නැහැ. මේ රූපය ඉක්මවා පවතින්නේ නැහැ කියලා කියන්නේ රූපය ජය ගන්න බෑ එබඳු උපේක්ෂාවකට. ඒක අභිඥාන උපේක්ෂාව. ඒක ඔහේ ගිහිල්ලා අර විත්‍යක් ඉස්සරහ ගිහිල්ලා තියෙනා වගේ ඔහේ නැවතිලා තියෙනවා. ඒක රූපය ජය ගැනීමක් ඒකෙන් කියෙන්නේ නැහැ. අන්නේ රූපය ඉක්මවා පවතීමට සමත් නොවන නිසා එබඳු ඒ අඥාන උපේක්ෂාව ඒක ගේහසිත උපේක්ෂාව හැටියට හඳුන්වලා තියෙනවා. ඊළඟට නෙක්ඛම්සිත උපේක්ෂාව හඳුන්වන්නේ මෙහිමයි. ඒකත් අර කලින් කියවපු සම්මර්ෂණේ ක්‍රමෙමයි. ඒකම පාඨයයි දිගටම සඳහන් වෙන්නේ. රූපාණංතේ වානිච්චතං විදිත්වා අවිපරිණාම විරාග නිරෝධං පුබ්බේචේව රූපා අති ඒතරෙහිච්ච සබ්බේතේ රූපා අනිච්චා දුක්ඛ විපරිණාම ධම්මාති එමෙතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උප්පජ්ජති උපේක්ඛා යං යාය රූපා උපේක්ඛා රූපං සා අතිවත්තති තස්මා සා උපේක්ඛා නික්ඛම්සිතාති විච්චති. අර කියාපු සම්මර්ෂණ මාර්ගයෙන්මයි. මෙතන වෙනස තියෙන්නේ ආකල්පයේ වෙනසයි. අර ඒ අවස්ථානුකූල සොම්නසකුත් අර කියාපු සම්මර්ෂණයින්ම ලබා ගත්තා. අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් ඒ දැන ගැනීම. ඒ වගේම දොන්නසකුත් ලබා ගන්න ඉඩ තිබෙනවා. දැන් මෙතන කියන්නේ උපේක්ෂාවත් ඇති කරගන්න පුළුවන් රූපයන් කියන මේ අනිත්‍යතාව තීරුම් මාර්ග ගැනීමෙන් ඒ වයි විපරිණාම විරාග නිරෝධ ස්වභාවයේ තේරුම් අරගෙන ඒක යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දක්නහුට ඇති වෙනවා එක්තරා උපේක්ෂාවක්. අන්න එතන කියනවා එබඳු උපේක්ෂාව යායව රූපා උපේක්ඛා රූපං සා අතිවත්තති. එබඳු උපේක්ෂාව අර අඥාන උපේක්ෂාව වගේ නොවේ. රූපය ඉක්මවා පවතිනවා. රූපය ජය ගන්න පුළුවන් ඒ උපේක්ෂාවට. අන්න ඒක නිසා ඒකට නෙක්ඛම්සිත උපේක්ෂාව කියලා කියනවා. දැන් එතකොට අපි මේ ඇසට අරමුණු වන රූපය පිළිබඳවයි මේ නිදර්ශන වශයෙන් දැක්වේ. මේ විදිහට තමයි අර 36ම අර සලායතන ඒ ඉන්ද්‍රිය ආරම්මන හය ආශ්‍රයෙන් 36ම බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ 36 බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ සත්වයන්ගේ තිතිවිලි ගමන් කරන මාර්ග. ඒ මාර්ග 36. මේ මාර්ග 36 ඔස්සේ ඒ කෙනෙකුන් ක්‍රමක්‍රමයෙන් නිවනට යොමු කරන අනුක්‍රමයෙන් නිවනට යොමු කරන ක්‍රමය බුදුරජාණන් වහන්සේ නිවනට යොමු කිරීමට උපකාර කරගන්නා සිද්ධාන්තය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මේ සලායතන විභංග සූත්‍රයේදී ඉදිරිපත් කරලා තියෙන්නේ මෙහි කෙටි පාඨයකින්. తత్ర ඉදං නිස්සා ඉදං පජහත. తత్ర ඉදං නිස්සා ඉදං පජහත. එහිලා ඉදං නිසාය කියලා කියන්නේ මේ ඇසුරු කරගෙන ඉදං පජහත මේ හැරදමව. මේ ඇසුරු කරගෙන මේ හැරදමව. අර අස්මින් සති ඉදං හෝති ආදී වශයෙන් අර පටිච්ච සමුප්පාද ධර්ම ධර්මය ගැන කිව්ව වගේ ඒක ටිකක් නෑ සම්බදකමක් පෙන්වුම් කරනවා මෙතන. මේ ඇසුරු කරගෙන මේ හැරදමව. ඒක සිද්ධාන්ත ස්වභාවයක් එතන තියෙනවා මූල ධර්මයක් වගේ. ඒකත් අර පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායෙම ඒකේ ප්‍රතිඵලයක්. ප්‍රතිපදාවට ලං කරගත්තාම ඒක එකක් උපකාර කරගෙන වෙන එකක් අතහරින. එතනත් තියෙන අර එක්තරා විදිහක නොයල්මකින් යුක්ත ප්‍රතිපදාවක් එතන යන්නේ. ඉදං නිස්සාය ඉදං පජහත. ඊ සිද්ධාන්තය අනුව බුදුරජාණන් වහන්සේ ඊළඟට දක්වනවා අවස්ථා හතරකින් අර කියාපු අර සිටිවිලි මාර්ග 36 ඔස්සේ කෙනෙකු නිවන කරා ගෙන යන ආකාරය. මම පුදුම විදිහට එතන දක්වන්නේ. ඉස්සෙල්ලාම පෙන්නු මේ පළමුවෙනි අවස්ථාව අපි දැන් අලුත් වචනයක් කියනවා නම් ඔන්න දැන් මේ කාලේ භාවිතා කරන අදියර පළමුවෙනි අදියර ඒ නිවන නිර්වාණගාමි ප්‍රතිපදාවේ අනුපූර්ව ප්‍රතිපදාවේ පළමුවෙනි අදියර හැටියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේකයි. තත්‍ර වික්‍රේ ඒ අපි සිංහලෙන්ම ගත්තොත් ඒක තේරුම් ගැනීමට පහසු වීමටත් නිකම්මසිත සෝමනස්ස 6 උපකාර කරගෙන ගිහිසිත සෝමනස්ස 6 අතහරිනවා ඉක්මවා යනවා. තත්‍ර වික්‍රේ නිකම්මසිත යානි නිකම්මසිතානි සෝමනස්සානි තානි නිස්සාය තානි ආගම්ම ච ගේහසිතානි සෝමනස්සානි තානි පජහත තානි සමතික්කමත ඒව මේ තිස්ස ඒව මේ තේසං පහණං හෝති ඒව මේ තේසං සමතික්කම හෝති. ඒ කියන්නේ නිකම්මසිත සෝමනස්ස 6 අර ඉන්ද්‍රිය ආරම්මන 96 6ක් හැටියට දක්වලා තිබෙනවා. ඒ 6 උපකාර කරගෙන ගේහසිත සෝමනස්ස 6 පළවා හරිනවා ඉවත් කර ගන්නවා. ඒක ඉක්මවනවා. ඊළඟට ඒ විදිහටම නෙක්ඛම්මසිත දෝමනස් සහය පිට කරගෙන ගිහිසිත දෝමනස් සහයත් තල්ලු කරනවා ඉවත් කරනවා ඒ ඉක්මවනවා. ඊළඟට නෙක්ඛම්මසිත උපේක්ෂාහය උපකාර කරගෙන ගිහිසිත උපේක්ෂාහය ඉවත් කරනවා. ඔන්න පළවෙනි අධිවේරේදී පළවෙනි අවස්ථාවේදී එතකොට කරන්නේ ඒක ඉවර වෙනකොට මොකක්ද ඉතුරු වෙන්නේ? ගිහිසිත ගිහිසිත ඒවා ඔක්කොම ඉවරයි. නෙක්ඛම්මසිත සෝමනස් සහයයි නෙක්ඛම්මසිත දෝමනස් සහයයි නෙක්ඛම්මසිත උපේක්ෂාය පමණයි ඉතුරු වෙන්නේ ඒ පළමුවෙනි අවස්ථාව අවසන් වෙන විට. ඊළඟට කියන දෙවෙනි අධීරයේදී දෙවෙනි අවස්ථාවේදී අරිටත් වඩා එක්තරා සියුම් කිරීමක් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් ඉතිරි වෙලා තිබෙන නෙක්ඛම්මසිත සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියන ඒවයි ඒවා අතුරුනේ ඊළඟට ප්‍රකාශ කරනවා. යහනි වික්‍රේ ච නෙක්ඛම්මසිතානි සෝමනස්සානි තානි නිසාය තානි ආගම්ම ච නෙක්ඛම්මසිතානි දෝමනස්සානි තානි පජහත. ඒ කියල කියන්නේ නෙක්ඛම්මසිත සෝමනස්ස 6 උපකාර කරගෙන නෙක්ඛම්මසිත දෝමනස්ස 6 දුරලනවා ඉක්මවනවා. ඊළඟට ඒ නෙක්ඛම්මසිත උපේක්ෂාව පිහිට කරගෙන නෙක්ඛම්මසිත සෝමනස්සයත් ඉවත් කරනවා. දැන් මේ කියන්නේ මෙයින් අපිට පේන්නේ අර නෙක්ඛම්මසිත වශයෙන් බලනකොට ඒ තුනම එක මට්ටමක තබන්න පුළුවන්. ඒ තුනම ලබාගන්නේ නෙක්ඛම්මසිත සෝමනස්සයත් නෙක්ඛම්මසිත දෝමනස්සයත් නෙක්ඛම්මසිත උපේක්ෂාවත් ලබාගන්නේ එකම විදිහේ සම්මර්ෂණ මාර්ගයකින්. නමුත් ඒව අතුරින් ආකල්ප වශයෙන් බලනකොට දෝමනස්සයට වඩා ප්‍රණීතයි සියුම් සෝමනස්සය. සෝමනස්සයට වඩා ප්‍රණීතයි සියුම් උපේක්ෂාව. ප්‍රඥාවට ළඟ නිසා අන්න ඒක නිසා දෙවෙනි අධ්‍යයනයේදී කරන්නේ අර නෙක්ඛම්මසිත ඒව අතුරින් වඩාත් සියුම් කරනවා. ක්‍රමක්‍රමයෙන් සියුම් කිරීමක් මේක කෙරෙන්නේ. ඔන්න ඊළඟ දෙවෙනි අධ්‍යයනයේ අවසාන වෙනකොට ඉතුරු වෙන්නේ මොකද්ද? නෙක්ඛම්මසිත උපේක්ෂාහය විතරයි. නෙක්ඛම්මසිත උපේක්ෂාව විතරයි එතෙන්දී ඉතුරු වෙන්නේ. සෝමනස්සයෙන් දෝමනස්සයේ පළවා හැරිය උපේක්ෂාවෙන් සෝමනස්සයේ පළවා හැරිය. එතකොට ඉතුරු වෙන්නේ උපේක්ෂාවයි. ඔන්න තුන්වෙනි අධ්‍යයනය. තුන්වෙනි අධ්‍යයනයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා අර උපේක්ෂාවේ ප්‍රභේද දෙකක්. අතිවික්‍රේ උපේක්ඛා නානත්තා නානත්ත සිත අතිවික්‍රේ උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිත නාන අරමුණු ගත්තු ඒ කියන්නේ විවිධ ආරම්මන ගත්තු විවිධත්ව ස්වરૂපයක් ඇති උපේක්ෂාවකුත් තිබෙනවා. එකම ආරමුණගත් ඒකත්ව විදියේ ඒකත්ව ස්වરૂපයේ උපේක්ෂාවකුත් තිබෙනවා. මොකද්ද මේ නානත්ත උපේක්ෂාව? ඒක පින්නු ඒක තේරුම් කරන්නේ අර බාහිර ඉන්ද්‍රිය පහ පිළිබඳ උපේක්ෂාව. ඇස කන නාසය දිව කය කියලා කියන බාහිර ඉන්ද්‍රිය පිළිබඳව ඇති කරගන්න උපේක්ෂාව නානත්ත සිත උපේක්ෂාව. නානා ආරම්මන අනුව ඇති කරගන්න ඒ අවස්ථාන කුල ඇති කරගන්න උපේක්ෂාව. ඊළඟට ඒකත් සිත උපේක්ෂාවත් තේරුම් කරන්නේ අර අරූප ධාන ආශ්‍රයෙන්. අත්‍යික උපේක්ෂා නා කියන්නේ ආකාසානං ඡායතන නිස්සිතා උපේක්ෂා. විඥානං ඡායතන නිස්සිතා, අකින්චං ඡායතන නිස්සිතා, නියම සංඥාන අසඤ්ඤාත නිස්සිත උපේක්ෂා. අන්න එකයි ඒකත් සිත උපේක්ෂාව. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, අකින්චං ඡායතන, නියම සංඥාන අසඤ්ඤාතන කියන තන්කර හිත පිළිබඳ වූ ඒ සියුම් උපේක්ෂා තත්වයට ඒකත් සිත උපේක්ෂාව කියලා කියනවා. අන්න දැන් මේ දෙක අතුරින් නානත් සිත උපේක්ෂාවත් ඒකත් සිත උපේක්ෂාවත් කියන ප්‍රභේද දෙක අතුරින් බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වුම් කරනවා මේ ඒකත් සිත උපේක්ෂාව පිළිහිට කරගෙන නානත් සිත උපේක්ෂාව පළවා හරින උපේක්ෂා වශයෙන් බලනකොට දෙකම හොඳයි. නමුත් නානත් සිත උපේක්ෂාව පහළ පන්තිය. ඒක ඕලාරිකයි. ඒකත් සිත උපේක්ෂාව ඊට වඩා ප්‍රණීතයි සියුම්. ඒක නිසා අර නානත් සිත උපේක්ෂාව ඒකත් සිත උපේක්ෂාව මගින් ඉවත් කරනවා ඉක්මවනවා. ඔන්න තුන්වෙනි අධීරත් අවසානයි. හතරවෙනි අධීරෙදී ඉතුරු වෙන්නේ ඒකත් සිත උපේක්ෂාව විතරයි. අර ආකාසනං ඡායතන ආදී අර ස්ප්‍රණීත ධාන තත්ත්ව යෙන් ලබාගත් උපේක්ෂාව තිබෙන්නේ. එතෙන්දිත් එක්තරා දෙයක් කරනවා. මොකද්ද? එතන තමයි ගැඹුරුම කොටස. අපම්මේතං භික්ඛවේ නිස්සාය අපම්මේතං ආගම්ම යායං උපේක්ඛා ඒකත්ත ඒකත් සිත තං පජහත තං සමතික්කමත ඒවමේ තිස්සා පහණං හෝති ඒවමේ තිස්ස තාස්සා සමතික්කමං හෝති. මහණෙනි අකම්මිතාව පිහිට කරගෙන අකම්මිතාව අසුරු කරගෙන අර ඒකත් සිත උපේක්ෂාවත් අතහරිනවා ඉක්මවනවා. මෙන්න මේ විදිහටයි ඒකත් සිත උපේක්ෂාවයි. දැන් මේ අකම්මිතාව කියන එක අප කලින් දේශනාවලදී ඒක ගැන සෑහෙන පමණ සාකච්ඡා කරලා තියෙනවා. ඒක එක්තරා ධර්මයේ සැඟවුණු ගැඹුරු වචනයක්. අකම්මයතා ඒකේ විග්‍රහ වශයෙන් බලනකොට අර තද්මයතා කියලා කියන්නේ එයින්ම හටගත් කියන එක. අපි අර රන්මය රිදීම ආදී වචන වලින් ඒ ආශ්‍රයෙන් තේරුම් කළා එයින්ම හටගත්. දැන් යමක් එයින්ම හටගත් තත්ත්වය වගේ වෙන්නේ මොකද්ද? කොහොමද? දැන් ලබාගත්තු යම් කිසි තත්ත්වයක් අපි හිතමු දැන් ආකාසනංචයතන ආදී තත්ත්වයක් කෙනෙක් ලබාගත්ත කියලා ධාන ඒ ධානලාභිය කල්පනා කරොත් ඒසෝ අහං අස්මි මේක මේ තත්ත්වය තමයි මම. ඒසෝ අහං අස්මි මේ මම වෙමි කියලා එහෙම හඳුනාගත්තොත් අන්න එතනකොට එතන තියෙන තම්මයතාව. කම්මේතාව ඒින්ම හටගත් ඒක එක ඒක අල්ලගත්ත එතන උපාදාන වශයෙන් අල්ලා ගැනීම. එහෙම නැත්නම් වෙන විදිහකින් කියනවනම් මඤ්ඤණාව. මඤ්ඤණා වශයෙන් අල්ලා ගැනීම. අන්න ඒක නිසා ඒ එබඳු ඒකත් සිත උපේක්ෂාව පවා අල්ලගන්නේ නැහැ. කුමක් පිහිට කරගෙනද? අර අකම්මේතාව කියන ඒ මූල ධර්ම පිහිට කරගෙන. කම්මේතාව කියලා කියන්නේ උපාදාන වශයෙන් එහෙම නැත්නම් යම් කිසි යම් දෙයක් පිළිබඳව අස්මිමානයක් ඇති කර ගැනීමෙන් මේ මම වෙමි කියලා ගැනීමෙන් එයා අල්ලා ගැනීම. අතම්මිතා කියලා කියන්නේ එසේ අල්ලා නොගැනීම, එල්බ නොගැනීම. එය සාමාන්‍ය දෙයක් ඇතිව නැති වෙන දෙයක් හැටියට සැලකීම අතම්මිතා. මේ අතම්මිතා අනුව අතම්මිතා සිද්ධාන්තයේ මුල් කරගෙන අර ඒකත් සිත උපේක්ෂාව පවා ඉක්මවන ආකාරය හොඳට පැහැදිලි වෙනවා මජ්ක්‍ධිම නිකායේම සත්පුරුෂ සූත්‍රයෙන්. ඊගාම පැහැදිලිවම පහටයක් සඳහන් වෙනවා. නියම සංඥා නාසඤ්ඤායතන නම් කෝ භික්කවේ අතම්මයතා වුත්තා භගවතා. නියම සංඥා නාසඤ්ඤායතන සමාපත්තියාපි කෝ භික්කවේ අතම්මයතා වුත්තා භගවතා යේන යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතහති කියන මේ විදිහටයි කියන්නේ. සත්පුරුෂෝච භික්කවේ ඉති පටිසංකික්කති. සත්පුරුෂෝච කෝ භික්කවේ ඉති පටිසංකික්කති. නිය සංඥා නාසඤ්ඤායතන සමාපත්තියාපි කෝ අපම්මයතා වුත්තා භගවතා. ගේන ගේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතාති. සෝ අසම්මයතං ඒව අන්තරං කරිත්වා තාය නීව සංඥා නාසඤ්ඤායතන සමාපත්තියා නේව අත්තානුක්කං සම්ති. නුක්කං සේති න පරං වම්බේ අම්පි භික්කවේ සත්පුරුෂ ධම්ම. ඒ සත්පුරුෂ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර සත්පුරුෂයෙකුගේ ලක්ෂණ. සත්පුරුෂ කියලා මෙතන යදලා තියෙන ආර්ය පුද්ගලයා පිළිබඳවයි. ඒ ආර්ය පුද්ගලයා අර සාමාන්‍ය ධානලාභිය කරන විදිහට නෙවෙයි ඒ තමන්ගේ ධාන තත්ත්ව පිළිබඳව ඒ දෙස බලන්නේ අමුතු දෘෂ්ටි කෝණයකින්. අන්න ඒ සත්පුරුෂයාගේ දෘෂ්ටි කෝණයයි මේ සූත්‍රයෙන් ප්‍රකාශ කරන්නේ. එතකොට සත්පුරුෂෝ භික්ඛවේ සත්පුරුෂෝච කෝ භික්ඛවේ ඉති පටිසංකික්ඛති. සත්පුරුෂතෙම මෙසේ නුවණින් සලකා බලයි, කල්පනා කරයි. නිය සංඥානා සංඥායතන සමාපත්තිය අපි කෝ අතම්මයතා උත්තා භගවතා. ඒ නියමසන්නේ වෙන එකක් තබා නියම සංඥානා සංඥායතන සමාපatti කියලා කියන ඒ උසස් තත්ත්වයේ පිළිබඳව පවා ඒ සමාපත්තිය පිළිබඳව පවා අකම්මේතාව භාග්‍යතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. අර නොයල් මෙහෙම නැත්නම් අල්ලා නොගැනීම අකම්මේතාව.
කොයි වචන වලින්ද බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරපු ඒ පාඨය අපි කලින් ප්‍රකාශ සඳහන් කරලා තියෙනවා. යේන යේන හි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතාති. යම් යම් දෙයක් පිහිටක යම් යම් දෙයකින් මඤ්ඤණාවන් නැති කරගන්නේද? මඤ්ඤණාවන් කියලා කියන්නේ මමත්වය අනුව ගිය හැඟීම්. මමත්වය අනුව ගිය හැඟීම් නැති කරගන්නවා නම් යම් යම් දෙයක් පිළිබඳව යේන යේන හි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. එසේ ඇති කර ගැනීම නිසා මේක අඤ්ඤතා භාවයට වෙනස් වෙන ස්වභාවයකට පත් වෙනවා. ඒක දෙයක් වෙනවා. දෙයක් වුණ නිසා මේක අන් දෙයක් වෙනවා. අන්නේ ධර්මතාවය. ඒක සිහිපත් කරගන්නවා අර සත්පුරුෂ බුද්ධලයා. එහෙම හිතාගෙන නේව සංඥා නේව අත්තානුක්කංස හේති න පරංවම් හේති. එහෙම තේරුම් ගැනීම නිසාම ඒ සමාපatti தත්ත්වය නිසා අත්තුක්කංසන පරවම්බන වශයෙන් තමාහුවා දැක්වීම අනුහිලා දැක්වීම වශයෙන් මට විතරයි මේක තියෙන්නේ අනිත් අයට මෙහෙම සමාපත්තියක් නැහැ කියලා ඒ විදිහට මඤ්ඤණා ඇති කරගන්නේ නැහැ. අන්න ඕකයි සත්පුරුෂ ධර්මය කියලා ඒ විදිහට බුදුරජාන් වහන්සේ එතන ප්‍රකාශ කරනවා. ඉන්නත අපිට හෙළි වෙනවා මේ අකම්මිතාව කියලා කියන්නේ. එතකොට නිවනට ඊටාම නිවනට එළඹෙන මාර්ගයයි මේ අකම්මිතාව. අර ක්‍රමක්‍රමයෙන් අර විදිහට අර ඕලාරික තත්වයෙන් සියුම් තත්වයට පමුණුවලා අර සත්වයන්ගේ ගමන සිටිවිලි ගමන් කරන මාර්ග බුදුරජාන් වහන්සේ අවසානයේ අකම්මිතාවෙන් කුඩු ගන්නවා. අකම්මිතාව ඔස්සේ මේ නිවනට ලං කරනවා. අනුපාදාන තත්වයට අනුපාදා පරිනිබ්බාණයට ලං කරනවා. අන්න එතකොට මේන් අපට පේනවා දැන් මේ සූත්‍රය ආශ්‍රයෙන් අපට පේනවා දැන් බුදුරජාන් වහන්සේ අර తත්‍ර ඉදන් නිසා ඉදන් පදහත කියලා ඉදිරිපත් කළ සිද්ධාන්තය තුල තිබෙනවා එක්තරා විදිහක අර මෙනෙහි කිරීමත් නොමෙනෙහි කිරීමත් කියන ද්වේතාව යම් යම් දේවල් මෙනෙහි කිරීම ඒ කියන්නේ වඩ වඩා සියුම් දේ මෙනෙහි කිරීමෙන් ඕලාරික දේ නොමෙනෙහි කිරීමට සැලැස්වීමේ ක්‍රමයයි මෙතන තිබෙන්නේ ඒ ප්‍රතිපදාව. එතකොට මෙනෙහි කිරීමත් මෙතන වැදගත් නොමෙනෙහි කිරීමත් වැදගත්. යමක් නොමෙනෙහි කිරීමට අවශ්‍ය වුණාම තව කෙනෙක් දෙයක් මෙනෙහි කරනවා. ඒ ඕලාරික දේ නොමෙනෙහි කර ගැනීම සඳහා ඊට වඩා සියුම් දෙයක් මෙනෙහි කරනවා. හැබැයි එතනින් නවතින්නේ නැහැ. ඊටත් වඩා සියුම් දෙයක් මෙනෙහි කරලා අරකට පන්නලා අරිනවා. මහ පුදුම අන්දමේ ධර්මතාවක් එතන තිබෙනවා. දැන් මේව තුලින් අපට හෙළි වෙන්නේ අර කලින් අප සඳහන් කළ වචන දෙකයි. ප්‍රායෝගික සාපේක්ෂක මුළුමහත් බෞද්ධ ප්‍රතිපදාව තුළ ප්‍රතිපදාව තේරුම් ගැනීමට උපකාර වන වචන දෙකක්. ප්‍රායෝගික කියලා කියන්නේ යම්කිසි ප්‍රයෝජනයක් අර්ථයක් සලකාගෙන කියන අර්ථයක් අදහසක්. සාපේක්ෂික කියලා කියන්නේ තවත් එකක් හා සම්බන්ධව ඒකාන්ත වටිනාකමක් නැති කියන අදහසයි සාපේක්ෂක කියන වචනෙන් දෙන්නේ. එතකොට හැම දෙයකම ප්‍රායෝගික සාපේක්ෂක වටිනාකමක් අනුවයි මේ ප්‍රතිපදාවේ තැනක් ලැබෙන්නේ. කිසි අර්ථයක් සලකාගෙන ඒ වගේම ඒක තවත් දෙයකට සම්බන්ධ වෙලා තනිකරණේ වේ තනිකරණන් ඒක ඒකාන්ත කරපින්නගෙන යන්න පුළුවන් ඒක. එහෙම එකක් නැහැ මෙතන. එතකොට මෙන්න මේ ධර්ම මේ මූල මෙනෙහි කිරීමත් නොමෙනෙහි කිරීමත් පිළිට කරගෙන මේ විදිහට මේ අර වඩවඩාසියුන් දෙයින් ඕලාරික දේ පන්නා හරිනේ ධර්මතාව ඊටාත්ම ඊටත් වඩා තේරුම් ගැනීම පහසු වන්දමින් අපිට ඉදිරිපත් කරලා තිබෙනවා මජ්ක්‍ධිම නිකායම විතක්ක සංඨාන සූත්‍රයේ වඩුවකුගේ උපමාව. මේ වඩුව අපිට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. දැන් මෙතෙන්දිත් මේ බුදුරජාණන් වහන්සේත් මෙතන වඩුවක උපමාවක් දක්වන්නේ. එතන උපමාව හැටියට දක්වන්නේ සේයතාවේ භික්කවේ පළගණ්ඩෝවා පළගණ්ඩන්තේ වාසීවා සුකුමාය ආනියා ඕලාරිකං ආනිං අබිනීහණී අබිනීහරේ අබිනවජ්ජේය ඕමෙකෝ භික්කවේ භික්කුණෝ යම් නිමිත්තං ආගම යම් නිමිත්තං මනසි කරෝතු උප්පජ්ජන්ති පාපක අකුසල ධම්මා විතක් ධම්මා චන්දූප සංහිතාපි දෝසූප සංහිතාපි මෝහූප සංහිතාපි තේන භික්කවේ භික්කුණා සම්මා නිමිත්ත අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං කුසලූප සංහිතා. ඒ කියන්නේ යම්සේ මහණෙනි දක්ෂ වඩුවෙක් හෝ වඩු අතවැස්සෙක් හෝ සියුම් මැණියකින් මහා මැණියකට ගසමින් එය ගසන්නේ යම්සේද එය ඇද දමන්නේ යම්සේද ඉවත් කරන්නේ යම්සේද එසේම යම් නිමිත්තක් යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කරන විට කිසි භික්ෂුවකට ඡන්දය ද්වේෂය මෝහය හා සම්බන්ධ වූ පාපක අකුසල විතර්ක උපදී නම් ඒ භික්ෂුව විසින් ඒ නිමිත්ත හැර ඒ අරමුණ හැර අනෙක් නිමිත්තක් කුසලූප සංහිත කුසලය හා සම්බන්ධ අනෙක් නිමිත්තක් මෙනෙහි කළ යුත්තේ කියලා ඒ විදිහට දක්වනවා. ඒකට මෙතන මේ කියන උපමාව අනුව අපට පේනවා මෙතන තිබෙන්නේ අර සියුම් මැණයකින් මහා මැණයකට ගහලා දැන් ඔය දොරක් එහෙම හදනකොට එහෙම නැත්නම් වෙන උපකරණයක් කරනකොට වැරදිලා හරි යණයක් ගැහුනහම ඒ යණය ඉවත් කරන්නේ තව ඊට වඩා සියුම් මැණයකින් ගහලා. අර සියුම් මැණිය තියාගන්න නෙමෙයි එතන අදහස. අර ලොකු ඇණිය පන්නා දෙවීමටයි අර සියුම් මැණිය අතට ගන්න. අන්න ඒ වගේ දැන් මෙතනත් අර විතක්ක සංඨාන සූත්‍රයේ පෙන්වුම් කරනවා අර අකුසල විතර්ක ඡන්ද ද්වේෂ මොහය පිළිබඳ අකුසල විතර්ක බැහැර කිරීමට කුසල රුසුලූප සංහිත කුසලය හා සම්බන්ධ වූ විතර්කයක් උපකාර කරගන්න. එහෙනම් මේ මේක එතකොට මේ සාපේක්ෂික ප්‍රායෝගික සාපේක්ෂික මූල ධර්මය අපිට මේ ඇණේ ගිලීම උපමාවනුව තේරුම් ගන්න පුළුවන් වඩා පහසුවෙන්. මේ ඇණේ ගිලීම ඇණ හිරවීමකට ඇණ හිටීමකට ඉඩ නොතබන එකක්. ඇණ උගලන්න ගියාම තම ඕවිත සිද්ධ වෙන්නේ ඇණ හිර වෙනවා ඇණ හිටිනවා. ඒ මොකද අර අර එකක් පන්නන්න ගත්තු වෙන්නේ එතන ගිහිල්ලා හිර වෙනවා. ඒක වෙන්නේ අර උපාදානය නිසා. අන්නේ උපාදානය නැතිකමයි මේ බෞද්ධ ප්‍රතිපදාවේ මූලික ලක්ෂණය. ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මය කාවැදින ප්‍රතිපදාවක් නිසායි මේක. අකම්මේතා කියන පදයෙන් පෙන්වුම් කරනවා අන්න අර අර ඇන හිරවීම ඇන හිටීම් වලට ඉඩ නොතබන తත්වය. අකම්මේතා එක්තරා විදිහක විරාගයකින් එහෙම නැත්නම් ඒක යම් කිසි කාර්යයක් ඉෂ්ට කර ගැනීම සඳහා පමණයි කියන අදහස. එතන ඒ වගේම මේ කුසල අකුසල කියන පද දෙක පිළිබඳවත් අපිට ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් කුසල කියන එක වචනේ සාමාන්‍ය තේරුම දක්ෂ කියන එක. අකුසල කියලා කියන්නේ අදක්ෂ. මේ දක්ෂ බවත් අදක්ෂ බවත් එකිනෙකට සාපේක්ෂයි. දක්ෂ කියලා කියනකොට අදක්ෂ කියන වචනේ මතක් වෙනවා. අදක්ෂ කියනකොට දක්ෂ කියන වචනේ මතක් වෙනවා. ඒවා සාපේක්ෂික නිසාම මේ එකතුවත් ඒකාන්ත වටිනාකමක් නැහැ. කුසලෙහි පවා ඒකාන්ත වටිනාකමක් නැහැ. මේ කුසල දේවල් අපි උපකාර කරගන්නේ අර අකුසල් තල්ලු කරලා දාන. ඒ වැඩි කරගත්තට පස්සේ අර අකම්මිතාව ඒ පිළිබඳවත් ඒ අල්ලගන්නේ නැහැ. ඔන්න ඒක නිසා තමයි අර ඇන හිටීම් ඇන හිරවීම ආදියට ඉඩක් නැත්තේ. එයින් අපිට ඒ වගේ එපමණක් නෙවෙයි මෙතන දැන් මේ අර සලායතන විභංග සූත්‍රය පිළිබඳ ඒ විග්‍රහයෙන් එහෙමත් අපිට හෙළි වුණා. දැන් වෙන ආගම් වල නම් ද්වයතාව එහෙම නැත්නම් දෙකක් හැටියට පේන එක ඒක ජයගන්නේ ඒකත්වයෙන්. ඒකත්වයටපත් වුණාම ඔක්කොම හරි කියලා හිතාගන්න. මේ ධර්මයේ හැටියට ඒකත්වයත් අල්ලගන්නේ නැහැ. ඒකත්වයවත් අල්ලගන්නේ නැහැ. ඒකත්වයක් අතහරිනවා අර අකම්මේතාව මුල් කරගෙන. එතකොට ද්වේතාව ඉක්මවීම මේ ද්වේතාවක් අප මේ සංසාර ප්‍රශ්න ගැන කතා කරනකොට නිතරම ද්වේතාව කියන වචනේ දිනන. දෙකක් පිළිබඳ දෙකක් ඉදිරිපත් වෙන හැම එකෙම. මේ දෙකක් එකක් කරගෙන අල්ල ගැනීම ඒකත්වය ඒක විසඳුම නොවේ. ඒ වෙනුවට තියෙන්නේ මේ අකම්මිතාව. ඒ කිසිවක් අල්ලා නොගැනීම ප්‍රතිපදාවයි. දැන් සංසාර ස්වභාවය ගැන ප්‍රකාශ කරනකොට ඒ සංසාරයට බැඳිලා සත්‍යය ගමන් කරන්නේ සමහර විට වචන දෙකක් එකට යෙදෙනවා. සංයෝජන කියන වචනේ යෙදෙනවා. සංයෝජන කියලා කියන්නේ හැකිල්ල එහෙම නැත්නම් බන්ධනය. බඳින්න මේ දෙකක් තිබෙන්න ඕන. අර ගවයින් දෙදෙනෙක් ඇඳුවා වගේ. ඒ වගේම උපාදාන කියන පදයක් විතර යෙදෙනවා සංසාර ස්වභාවය ගැන ප්‍රකාශ කරනකොට. උපාදානය කියන්නේ අල්ලාගෙන සිටීම. අල්ලාගෙන සිටීම. ඒකෝ අල්ලාගෙන සිටීමේදීත් අර දෙකක් පිළිබඳ හැඟීමක් තියෙනවා. අල්ලාගෙන කෙනෙක් ඉන්නවා, අල්ලාගන්න කෙනෙක් ඉන්නවා, අල්ලාගන්න දෙයක් තියෙනවා. සංයෝජන කියලා කියනකොටත් අර දෙකක් පිළිබඳ හැඟීම තියෙනවා. ඔය ද්වේතාව. මෙන්න මේ ද්වේතාව ඉක්මවීම පහසුවෙන් කළ හැකි දෙයක් නෙවෙයි. මේ සංසාරේ ඊටාමත්ම සියුම්ම ප්‍රශ්නේ එතනයි. මේ ද්වේතාව අර ඒකත්වයේ ඊට විසඳුමක් නෙවෙයි. මේ දෙකම එකයි කියලා මේ ගැනීමම එක විසඳුමක් නෙවෙයි. ඒක ඊටාමත්ම සියුම් මන්දමකින් මේ ප්‍රශ්නේ විසඳන්න සිද්ධ වෙන්නේ. ඒකටදී පිළිතුර ඊටාමත්ම හොඳින් අපට හමු වෙනවා සංයුත්තනිකායේ පළවෙනිම සූත්‍රයේ. සංයුත්තනිකායේ මුලටම දාලා තින්නෙත් ඒක වැදගත් සූත්‍රයක් නිසා ඕඝතරණ සූත්‍රය. සැඬ වතුරෙන් ඈතර වීම පිළිබඳ සූත්‍රයක් එතන. දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කතන්නුතුන් මාරිස ඕඝං අතරි. එවත් නිදුකාණෙනි ඔබ කොහොමද මේ සැඬ වතුරෙන් ඈතර වුනේ? බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර අපපතිඨං කෝහං ආවුසෝ අනායුහං ඕගං අතරින් නොනවතිමින් නොදඟලමින් සැඬවතුරින් ඈතර වුනි. එවත්නි මම නවතින්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව සැඬවතුරින් ඈතර වුනි. නොනවතිමින් නොදඟලමින් සැඬවතුරින් ඈතර වුනි. ඊළඟට මේ දේවතාවට එකපාරට ඒක තේරුම් ගන්න බැරි යත්‍රාගතම් පනසං ආවුසෝ මාරිස අපපතිඨංගනා යුවන් ඕගන් අතරින් හරියට කියනවා නම් කොහොමද ඒ නිදුගාණෙන් ඔබ ඒසේ නවතින්නෙත් නැතිව නැවතී සිටින්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව ඒ සැඬ වතුරෙන් ඈතර වුනේ? මේ සැඬ වතුරෙන් ඈතර වුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එකට යම් කිසි අදහසක් ගැනීමට උපකාර වන පාඨයක් කියනවා දේශනා කරනවා. යදාස්වාහං ආවුසෝ සම්තිඨාමි තදාසු සංසීදාමි. යදාස්වාහං ආවුසෝ ආයුහාමි තදාසු නිබ්බුයාමි එවං කෝහං ආසු අපපතිට්ඨං අනායුහං ඕගං අතර. එවත්නි මම යම් විටක සිටියේ නැවතී සිටින්ද ඒ විට මම ගිලා බසිමි. යම් විටක දැඟලුවෙන්ද එහෙම නැත්නම් පමණට වඩා උත්සාහ කලින්ද කියන එකයි ආයුහ යන කියන වචනේ තේරුම. අපි දඟලනවා කියලා එක ලේසියට ගත්තා ඒ තේරුම් ගන්න පහසු වෙන්න. යම් විටක දැඟලුවෙන්ද එවිට ගසාගෙන යන්න. අන්න ඒ විදිහටයි මම මෙන්න මේ කාරණේ නිසා මම අර අපපතිට්ඨා නොදඟලමින් සඳවතුනේ නතරුණා කියලා ප්‍රකාශ කරගිරහ බුදුරජාන් වහන්සේ ප්‍රකාශ ඊළඟට පිළිතුරු දෙනවා. එතකොට අර දේවතාවා ඒ ගැන එක්තරා ප්‍රීතිත්මයක සතුට ප්‍රකාශ කිරීම වශයෙන් නඩ ගාථාවක් කියනවා. චිරසංවත පස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අපපතිට්ඨං අනායුහං තින්නම් ලෝකේ විසත්තිකං. නවතින්නෙත් නැතිව නැවතී සිටින්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව විසත්තිකානම් වූ මේ ලෝකයේ ඇලෙන සුළු තණ්හාවෙන් එතරව පිරිනිවියා වූ නිර්වාණය ලබා ගත්තා වූ බ්‍රාහ්මණයෙකු මම බොහෝ කාලයකට පස්සේ දකින්න කියලා ඒ දෙට දේවතාව ප්‍රකාශ කළා. දැන් එතකොට මේ ඕඝසර්ණ සූත්‍රයෙන් අපට පේනවා අර මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාවේ තිය එක්තරා යම් යම් සියුම් ලක්ෂණ. දැන් සඬවතුරකට දැන් සඬවතුරක් ගැන කල්පනා කරලා බලන්න. සඬවතුරකට හරි දියවැලකට හරි අසුණු කෙනෙක් රැඳී සිටින්න නැවතී සිටින උත්සාහ කළොත් කිලාබසින් එයින් මිදෙන්න කලබල වෙලා දඟලුවොත් ගහගෙන යනවා. මේ අන්ත දෙකටම නොඇටිලා සීරුවෙන් අනුක්‍රමයෙන් එක්තරා අනුපිළිවෙලක ප්‍රයත්නයකින් සඬවතුරින් එතෙර වෙන්න සිද්ධ වෙනවා. දියවැලකින් මිදෙන්න සිද්ධ වෙනවා. දක්ෂ පිහිනුම්කාරයෙක් වගේ. එතකොට මෙන්න මේක නිසා තමයි මේ මුළු බුදුරජාණන් වහන්සේ අර ඒ ප්‍රථම ඒ ධර්මදේශනාවේදී පවා ධම්මචක්කප්පවත්තන සූත්‍ර ආදීදී පවා මේ ප්‍රකාශ කළේ අන්ත ලෝකයේ තිබෙන අන්ත දෙක තමයි අත්ත කාමසුඛල්ලිකානියෝග අත්තකිලමථානියෝග. මේ අන්ත දෙක හරියට අර සැඬවතුරට සාමාන්‍ය ලෝකයා දක්වන ආකල්ප දෙක වගේ. කාමසුඛල්ලිකානියෝග කියලා කියන්නේ කාම සුඛෙහි ඇලී රැඳී සිටීම. අත්තිකමතානියෝග කියලා කියන්නේ සිරුවට වද දෙමින් දඟලීම. ඉක්මනට විමුක්තිය ලබා ගන්න දඟලනවා. ඔන්න ඔය අන්ත දෙකටම මැදිනු. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දෙක අන්ත දෙකම ඉක්මවලයි අර මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉදිරිපත් කළේ. එහෙනම් අපිට පේනවා අර සඬවතුරක පිළිබඳේ ධර්මතාවයි මෙතන තිබෙන්නේ. මේ මුළු මහත් සංසාරයේම අර ඒ දිය වැලේම නැත්නම් සඬවතුරක් හැටියට ගත්තොත් එයින් එතර වීමට අර විදිහේ සීරුවෙන් යම්කිසි සියුම් ප්‍රයත්නයක් දරිය යුතුව තිබෙනවා. අපි ඒ වගේම අර පටිච්චසමුප්පාද ධර්මය ගැන විග්‍රහ කරන අවස්ථාවලේ මුල් දේශනාවලදීම ඒ පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගැනීම පහසු වීමට දිය සුලියක උපමාව ගත්තා. ඒ දිය සුලිය අපි නැවතත් මතු කරගත්තොත් ඒ දිය සුලිය අනුව කල්පනා කරනවා නම් ඒ අනුව අපිට කියන්න පුළුවන් අවිද්‍යාව නිසා සංස්කාර ප්‍රවාහයට අසු වෙලා විඥාන නාම රූප දෙක අතරේ කරකැවෙන එකයි සංසාරික සත්වයන්ගේ ස්වභාවය. අවිද්‍යාව එහෙම නැත්නම් විපල්ලාස කියලා කියන්න පුළුවන් අර අනිච්චේ නිච්ච සංඥා දුක්ඛේ සුඛ සංඥා ආදී වශයෙන් සතර විපල්ලාසය නිසා එහෙම නැත්නම් අවිද්‍යාව නිසා විපරීත අදහස් නිසා ඒ සංස්කාර ප්‍රවාහයක් බලාගෙන එනවා. ඒ සංස්කාර අර නාම රූප විඥාන දෙක අතර විඥාන නාම රූප දෙක අතර කරකැවෙන ඕකයි දියසුලිය. එතකොට මෙන්න මේ විදිහට දියසුලියක් කරකැවෙනකොට දැන් සාමාන්‍ය දියසුලියක් තියෙන තැනක පොඩි කොලයක් දැම්මත් ඒකත් කරකැවෙනවා. අන්න ඒ වගේ මේ මුළු මහත් මේ සංසාරයේම ස්වභාවය අර දෙකක් පිළිබඳ ද්වේතාව. ඒක නිසාම මෙතන මේ ඒවයින් මිදීමත් සියුම් ප්‍රයත්නයකින්ම කළ යුත්තක් වෙනවා. සියුම් මන්දමටම ඒ ප්‍රශ්නය විසඳන්ට සිද්ධ වෙනවා. අනේ ඒක නිසා තමයි දැන් එතන අර අපපතිට්ඨං අනායුවං ආදී මේ පද වලින් දැක්ුවේ අර අන්ත දෙකට යන්නේ නැතිව රැඳී සිටින්නෙත් නැතිව ඒ වගේම දඟලන්නෙත් නැතිව අර සඬවතුරෙන් එතර වීම. අපපතිට්ඨං අනායුවං දැන් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙක අතහැරලා මැදුම් පිළිවෙතකින් මේ නිවන ලබාග විමුක්තිය ලබාගත යුතුය කියලා ප්‍රකාශ කරනකොට ඒ කාලේ හිටිය අන්තගාමී අන්තදෘෂ්ටි අන්තවාදී දෘෂ්ටිගත් අය බුදුරජාණන් වහන්සේට නොයෙකුත් විදිහේ උපහාසාත්මක වචන ප්‍රකාශ කළා. මේ මේ ඔබ එහෙනම් ඔබ කියන්නේ මේ මහා මුලාවක් විදිහේ ධර්මයක් ඔබ ප්‍රකාශ කරන්න කියලා. ඒ බඳු අවස්ථාවක් අපට හමු වෙනවා සුත්තනිපාතී අට්ඨක වගේ මාගන්ධිය සූත්‍රයේ. මේ මාගන්ධිය සූත්‍රයේදී මාගන්ධිය බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් අසන ප්‍රශ්නය අධ්‍යාත්ත සම්තීති යමේත මත්තං කතං දීරේහි පවේදිතං සං. අධ්‍යාත්ම ශාන්තිය කියලා මේ යම්කිසි මේ කාරණයක් යම්කිසි දෙයක් ලෝකේ තිබෙනවද ඒක මේ ධීරයන් ප්‍රඥයන් විසින් කොයි ආකාරයකටද හඳුන්වා ප්‍රකාශ කරන්නේ? මේ අධ්‍යාත්ම ශාන්තිය කොහොමද ලබා ගන්න කියන එකයි ප්‍රශ්නේ. ඒකට බුදුරජාණන් වහන්සේකට දෙන පිළිතුර මෙන්න මේ විදියට. නදිඨියා නසුතියා නඥානේන සීලබ්බතේනාපි විසුද්ධිමා. අදිඨියා අසුතියා අඥාන අසීලතාබ්බතා නෝපිතේන. ඒතේච නිස්සජ්ජා අනුග්ගහාය සන්තෝ අනිස්සාය භවං ගප්පේ. නදිත්‍යා නසුතියා නඥානේන දෘෂ්ටියෙනුත් නොවේ. ශ්‍රුති කියලා කියන එකට අපි ගනිමු මෙතන උගත්කම කියලා. ශ්‍රුති කියලා කියන්නේ කණෙන් අහලා ලබා ගන්න දැනුම. එතකොට දෘෂ්ටියෙනුත් නොවේ, උගත්කමිනුත් නොවේ, ඥානේනුත් නොවේ, ශීලේනුත් නොවේ, ප්‍රතේනුත් නොවේ විසුද්ධියක් ලබා ගන්න පුළුවන් වන්නේ. නවිසුද්ධිමා. ඊළඟට ප්‍රකාශ කරන ඊළඟ පද දෙකේ කියවෙන මහ පුදුම කියමනක් ඊළඟට අදිත්‍ය අසුතිය අඥාන අසීලතා අබ්බතා නෝපිතේන. දෘෂ්ටිය නැතිව, ශ්‍රුතිය නැතිව, ඥානය නැතිව, සීලය නැතිව, ව්‍රතය නැතිව මේ වයින්ුත් නෙවෙයි විසුද්ධිය ලබා ගන්න. අන්තිම පද දෙකේ කියවෙන්නේ ඒ තේජ නිස්සද්ද මේ හැම එකක්ම මේව අතහැරලා අනුග්‍රහය අල්ලගන්නේ නැතිව සන්තෝ ශාන්ත වූ පුද්ගලතෙම අනිස්සාය භවන්න ජප්පි. කිසිවකට හේතු වෙන්නේ නැතිව, කිසිවක් අල්ලගන්නේ නැතිව අනිසිතෝ භවන්න ජප්පි. භවයක් ප්‍රාර්ථනා නොකරන්නේ. මේ පිළිතුර දුන්නාම අර මාගන්ධි බ්‍රාහ්මණයට මේක තේරුම් ගන්න බෑ. මේ එක්තරා විදිහක ප්‍රහේලිකා විදිහ ගාථාවක් වගේ. මේ බ්‍රාහ්මණය ඊළාට ප්‍රකාශ කරනවා නෝචේකිර දිට්ඨියාන සුතියාන ඥානේන සීලබ්බතේනාපි විසුද්ධිමාහ අදිට්ඨියා සුතිය අඥාන අසීලතාබ්බතා නෝපිතේන මඤ්ඤේ මහං මෝමුහමේව ධම්මං. දිට්ඨියායකේ පච්චෙන්ති සුද්ධි. හොඳයි, ඔබ කියන හැටියට දිට්ඨියෙන්වත් සුතියෙන්වත් ඥානෙන්වත් සීලෙන්වත් ප්‍රතෙන්වත් විසුද්ධියක් නැහැ. ඒ වගේම අදිට්ඨියෙන්, ඒ කියන්නේ දෘෂ්ටියක් නැතිවත් දෘෂ්ටියෙන් තොරව සීලෙන් සුතියෙන් තොරව ඥානෙන් තොරව සීලෙන් තොරව ප්‍රතෙන් තොරව මේ වයින්ුත් විසුද්ධියක් නැහැ. එහෙම කියනවා නම් මඤ්ඤේ මහ මෝමුහමේව ධම්ම. එහෙමනම් මට හැඟෙන්නේ ඔබේ ධර්මයේ මහ මුලාවක්. මොකද දිට්ඨියායකේ පච්චෙන් සුද්ධි නැත. ඇතම් ශාස්ත්‍රවරු ඇතම් කෙනෙක් දෘෂ්ටියෙන්වත් සුද්ධිය තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. දැන් මෙතෙන්දී යමක් කියන්න සිද්ධ වෙනවා. අර පාඨාන්තර ප්‍රශ්නයකුත් මෙතන තියෙනවා. අර ඒක නම් සුදු දෙයක්. ඒ කියන්නේ අර මේ ගාථා දෙකේම විසුද්ධි අපි ගත්තේ විසුද්ධි කියන වචනයයි. සමහර ඒවායි කියනවා සුද්ධි කියලා වචන. න සුද්ධිමා. මෙතන වඩා අර්ථාන්විත හැටියට පෙන්නේ විසුද්ධි කියන එකයි. ඒ අර නසුද්ධිමා කියලා සමහර මුද්‍රණවල තිබෙනවා. කොයි එක හරි. එතකොට මේ ගාථා දෙක පිළිබඳ මේ විග්‍රහයේදී අටුවාව තේරුම් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අර බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශනීය. ඒ කියන්නේ දිට්ඨියෙන්, ශ්‍රුතියෙන්, ඥාණයෙන්, සීලයෙන්, ව්‍රතයෙන් විසුද්ධියක් ඇතැයිද නොකියමි. දෘෂ්ටි නිය නැතිව, ශ්‍රුතිය නැතිව, ඥානය නැතිව, ශීලය නැතිව, ව්‍රතය නැතිව එයිනුත් විසුද්ධියක් ඇතැයි නොකියමි කියලා කියන ඒ ප්‍රකාශනය අටුවාවේ තෝරන්නේ කොහොමද? අර මුල් පද දෙකෙන් කියවෙන්නේ මිත්‍යා දෘෂ්ටිය ගැන. මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා ශ්‍රුති, මිත්‍යා ඥාන, මිත්‍යා සීල ව්‍රත ඒ වයින් විසුද්ධියක් වෙන්නේ නැත. දෙවෙනි පද දෙකෙන් කියන්නේ සම්මාදිට්ඨිපක්ෂීය වූ ධර්ම. ඒ කියන්නේ අපේ මගේ මේ සම්මාදිට්ඨිපක්ෂීය වන ඒ දිට්ඨියෙන්, ශ්‍රුතියෙන්, ඥානයෙන්, සීලබ්බතෙන් ඒ වයින්ුයි විසුද්ධියක් වන්නේ කියලා. එහෙම ගත්තොත් නම් අර මේ ගාථාවේ තියෙන ඉතාමත්ම සියුම්, ඉතාමත්ම ගැඹුරු අර්ථය යටපත් වෙනවා. එහෙමනම් අර බ්‍රාහ්මණයට ඒක ප්‍රශ්නයකුත් වන්නේ නැහැ. මාගන්ධිය බ්‍රාහ්මණයට මෙතන මේ පටලවිල්ලක් ඇති වෙන්නත් හේතුවක් නැහැ. මේ මාගන්ධිය බ්‍රාහ්මණය අර බුදුරජාන් වහන්සේට චෝදනා කළේ මේක මහා මුලාවක් කියලා. ඒ කියමනේ පරස්පර විරෝධීත්වයක් පෙනුන නිසා. පරස්පර විරෝධී කියමනක් වගේ පෙනුන නිසා. මුල් පද දෙකෙන් කියනවා මේවා නැතුව විසුද්ධිය කියනාට කියන ඒවා නැතුවක් බැරියි කියන. ඒකට මෙතන කියන්නේ අර සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියලා දෙකට බෙදන්න බෑ මෙතන. මිච්ඡාදිට්ඨි පක්ෂේ. එහෙම කියනවනම් දැන් අනිත් ශාස්ත්‍රවල කරත් ඒකයි. අනිත් ශාස්ත්‍රවලුම ඒ කලහය එකිනෙකා සමග කලහය වාදකල අනිච්ඡාචිවරුනුත් කියන්නේ කොහොමද? ඔබේ දෘෂ්ටියෙන් නොවේ මගේ දෘෂ්ටියෙන්, ඔබේ ශ්‍රුතියෙන් නොවේ මගේ ශ්‍රුතියෙන් මේ විමුක්තිය ලබන්න පුළුවන්. එහෙම කතාවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කළේ. එතකොට මේ මෙතන කියවෙන්නේ සම්මාදිට්ඨි පක්ෂේම වූ ධර්මවල යම්කිසි සියුම් ලක්ෂණයක් මෙතනින් හෙළි වෙන්නේ. මේ සම්මාදිට්ඨියට අනුව මේ කොටිම මේ බෞද්ධ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දැක්ව ප්‍රතිපදාවට අනුව දිට්ඨියෙන් දිට්ඨිය ඇතුවත් බෑ නැතුවත් බෑ වගේ මෙතන කියන්නේ. ඒ කියන්නේ ඒකාන්ත වටිනාකමක් නැහැ. නැවතත් අපි එන්නේ අර වචන දෙකටයි. ප්‍රායෝගික සාපේක්ෂක. යම් කිසි අර්ථයක් ඉෂ්ට කරගන්න ඒ නිසාක් ඒකේ ඒකාන්ත වටිනාකමක් නැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරන්නේ දිට්ඨියෙන්, ශ්‍රුතියෙන්, ඥානයෙන්, සීලයෙන්, රතයෙන් මා විශ්ුද්ධියක් ඇතැයි නොකියන්නේ. ඒ වගේම දෘෂ්ටිය නැතිවත්, ශ්‍රුතිය නැතිවත්, මේව නැතිවත් ඇතැයි නොකියන්නේ. මෙතන තියෙන්නේ අර බැලු බැලමට පරස්පර විරෝධී වදක් පේනවා. නමුත් මෙතන මධ්‍යම ප්‍රතිපදාවයි මේ ප්‍රකාශ කරන්නේ. ඒවා ඒකාන්ත වටිනාකමක් නැහැ. සාපේක්ෂක එක්තරා සීමිත වටිනාකමක් තිබෙනවා. අන්න ඒ කාරණේ. එතකොට අපිට ගන්න වෙන්නේ මේකෙන් අර දැන් මෙතන කියවෙන්නේ මේ කියන ආධ්‍යාත්ම ශාන්තිය වෙන එකක් නෙවෙයි අනුපාදා පරිනිබ්බාණයමයි. ඒ බව හෙළි වෙනවා අර ධාතහා බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළ ධාතහාවේ අවසාන පදයේ. ඒතේච නිස්සජ්ජ අනුග්‍රහය සන්තෝ අනිස්සාය භවන්න ජප්පි. මේ හැම දෙයක්ම අතහැරලා අනුග්‍රහය අල්ලගන්නේ නැතිව, අනුග්‍රහය කියලා කියන්නේ අනුපාදා කියන අදහසමයි. උපාදානයක් නැති බවයි. අනිශ්චිත යමකට හේතු වෙන්නේ නැතුව අනිශ්චිත කියන වචනේ අපිට කලින් සම්හම වුණා. නිවන ගැන කියනකොට නිසිතස්සයි චලිතං අනිසිතස්ස චලිතං නැත්ති. යමකට හේතු වුණු තැනත්ට සැලවීමක් එහෙම නැත්නම් ඒ චකිතයක් තියෙනවා. ඒකට යමකට හේතු නොවුණු තැනත්ට එවන්නක් නැත. ඒ කියන්නේ අර අනුපාදාන தත්ත්වය අනිශ්චිතය. භවන්නේ ජප්පේ වගේම භවයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මේ එක එකක් අල්ලගත්තනම් ඒවා භවයක් වෙනවා. මේ අල්ලා ගැනීම උපාදානයේ ඇතිතාවක් භවයක් තිබෙනවා. උපාදානීය යම් තැනකද භවයක් තියෙනයි. එතකොට මෙන්න මේ අනුව අපිට තේරුම් ගන්න පුළුවනි. අපිට නැවතත් අර සිහිපත් කරගන්න පුළුවන් මේ ධර්මයන් බුදුරජාන් වහන්සේ පෙන්නුම් කරන්නේ මේ ධර්මයන් ගන්න ඕනේ අර දැලි පිහිය මදින්නා වගේ. මේ හැම එකක්ම අර දැලි පිහිය මදින්න අල්ල ගන්නවා වගේ වීසි කරන්න ලෑස්ති වෙන අල්ල ගන්නවා වගේ. එහෙම දෙයක්. මේ වැඩේ කරනවා ඊළාට ඒව අතහැරෙනවා. අන්න එහෙම ඒ ධර්මතාවයි මේ සූත්‍රේનું තෙලි වෙන්නේ. මේක අපිට තවදුරටත් පැහැදිලිව ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරන සූත්‍රයට ඕන ඊළඟට අපි එනවා අර මජ්ක්‍ධිම නිකායේ රත් විනීත සූත්‍රය. දැන් මේ මාගන්ධිය සූත්‍රය කියවපු කාරණේ ඒක තේරුම් ගැනීම අපහසු නම් ඔන්න හොඳට එළි වෙනවා ඒක රත් විනීත සූත්‍රය මැදුම් සංගීය. එතෙන්ති මේ බ්‍රාහ්මණයෙක් එක්ක නෙවෙයි මේ මෙතන බ්‍රාහ්මණයෙක් එක්ක කරන වාදයක් හිතේ නෙවෙයි එතන ඉදිරිපත් වෙන්නේ. ඒ කතා රත් විනීත සූත්‍රයේ සාකච්ඡාව ඉදිරිපත් කරන්නේ. මේ ශාසනයේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා හැටියට සැලකෙන ඒ ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් කුණ්ණමන්තානි පුත් ස්වාමීන් වහන්සේ ඒ දිනම මේ සාකච්ඡාව මෙතන මේ රත් විනීත ප්‍රතිපදාව ගැන දීර්ඝ සාකච්ඡාවක් කරන්නේ ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මේ ප්‍රතිපදාව ගැන සැකයක් ඇති නිසා නොවේ. අර මාගන්ධියලා සඳහා ලෝකයේ ඉන්න අර විදිය මාගන්ධියලා මේ බුදුරජාන් වහන්සේගේ මේ මධ්‍යම ප්‍රතිපදාවේ සාපේක්ෂක ප්‍රායෝගික සාපේක්ෂක ස්වභාවය ගැන අවබෝධයක් නැති අය සඳහායි මේ බුදුරජාන් ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දීර්ඝ ප්‍රශ්න මාලාවකින් මේ කාරණේ පැහැදිලි කළ දෙන්නේ රත් විනීත සූත්‍රයේ. ඒකෙදි අපි ඒකත් ඒ සූත්‍රයේ දක්වන කාරණා තේරුම් ගැනීම පහසු වීමට කොටස් තුනකට බෙදලා ඒ සාකච්ඡාව ඉදිරිපත් කරන්න උත්සාහ කරමු. ඉස්සෙල්ලම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේගෙන් අසන ප්‍රශ්නය සීල විසුද්ධත්තං කෝ ආවුසු භගවති බ්‍රහ්මචරියං උස්සති. එවත්නි භාග්‍යවතුන් වහන්සේ වෙත මේ බ්‍රහ්මචර්ය වාසයේ වසනු ලබන්නේ සීල විසුද්ධිය සඳහාද? නොහිදං ආවුසු මේ සඳහා නොවේ. මේ නැත එවත්නි කියලා පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. ඊළඟට අහනවා චිත්ත විසුද්ධත්තං. එහෙමනම් චිත්ත විසුද්ධිය සඳහාද? ඒත් නැත. ditthi විසුද්ධිය සඳහාද? ඒත් නැත. සංඛා විතරණ විසුද්ධිය සඳහාද? ඒත් නැත. මග්ගානග ඥාන දර්ශන විසුද්ධිය සඳහාද? ඒත් නැත. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහාද? ඒත් නැත. ඥාන දර්ශන විසුද්ධිය සඳහාද? ඒත් නැත. එතකොට එහෙමනම් එතකොට සාරිපුත් ස්වාමීන් වහන්සේ අහනවා කිමත්ථං චරිය ආවුසෝ භගවති බ්‍රහ්මචර්යං. හොඳයි එහෙමනම් මොකක් සඳහාද මේ වාග්‍යතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්ය වාසය කරන්නේ? අනුපාදා පරිනිබ්බාණත්තං ආවුසු භගවති බ්‍රහ්මචර්යං උස්සති. අනුපාදා පරිනිබ්බාණය සඳහා කිසිවක් අල්ලා නොගෙන පිරිනිවීම සඳහායි භාග්‍යතුන් වහන්සේ වෙත මේ බ්‍රහ්මචර්ය වාසය වසන් ලබන්නේ. ඔන්න එතකොට අපි පළවෙනි කොටස හැටියට ඉදිරිපත් කළේ මේ සාකච්ඡාවෙන් ඉදිරිපත් කිරුනේ අර එක එකක් සඳහාවත් නොවේ, අනුපාදා පරිනිබ්බාන නම් වූක් සඳහා, අනුපාදා පරිනිබ්බාන නම් වූ දෙයක් සඳහා. මොකක් නම් ඔන්න ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ, දෙවෙනි කොටසේදී, දෙවෙනි කොටසේ ඇහිලා අපි ඉදිරිපත් කරන ඒ සාකච්ඡා වෙදී සාරිපුත් ස්වාමීන් වහන්සේ මෙතන තිබෙන අර මාගන්ධියසු වගේ මෙතන තියෙන පරස්පර විරෝධී ස්වභාවය මතු කරලා දෙනවා. බැලු බැලම ටිකක් තේරුම් ගන්න අමාරු දැනුත් මෙතන තියෙන බව. ඊළඟට සාරිපුත් ස්වාමීන් වහන්සේ පිළිවෙලින් අහනවා, සීල විසුද්ධි කින්න කුහවස සීල විසුද්ධි අනුපාත පරිනිබ්බාණ. එවත්නි මේ සීල විසුද්ධියද අනුපාත පරිනිබ්බාණය කියලා කියන්නේ. නැත් නොහිදම ඒක නෙවෙයි. ඒ අනුපාදා පරිනිබ්බාණයක් ගැන අපිට කියුණානේ. ඒක නිසා මේක ඒක සීල විසුද්ධියමද අනුපාදා පරිනිබ්බාණ නැත කියන. චිත්ත විසුද්ධියද ඒත් නැත. දිට්ඨි විසුද්ධියද ඔය විදිහට අහනවා. ඥාන දර්ශන විසුද්ධිය දක්වාම ඒ එක එකක්වත් නොවේ අනුපාදා පරිනිබ්බාණය. එහෙම ප්‍රකාශ කරාම සාරිපුත් ස්වාමීන් වහන්සේ ඊළඟට විමසනවා, කිම්පනාවසු අඤ්ඤත්‍ර ඉමේහි ධම්මේහි අනුපාදා පරිනිබ්බාණ. කිමෙක් දෙවත්නි මේ ධර්මයන් මේ කියවපු හතම ඇතහැරලා මේ හතහැර හතෙන්ම පිට මේවා නැතිව මේවායින් තොරව අනුපාදා පරිනිබ්බාණයකුත් තියෙනවද? ඒකටත් නැත කියලා කියන නොහිතන් ආවස. ඔන්න එතකොට දැන් මේ ප්‍රශ්නේ බැලු බැලමට අරපරස්පර විරෝධී තත්ත්වයක් වගේ ඇවිල්ලා. ඔන්න තුන්වෙනිව ඊළඟට සාරිපුත් ස්වාමීන් වහන්සේ විමසනවා, අරකම අර කලින් කළ සාකච්ඡාවම දැන් කියවනවනේ සාමාන්‍යයෙන් අර පුනරුක්ති වශයෙන් එහෙම නැත්නම් නැවත උච්චාරණය කරන ක්‍රමයක් තිබෙනවනේ යම්කිසි කෙනෙකුගේ පරස්පර විරෝධී බවක් පෙන්වුම් කිරීමට. නැවතත් කියනවා, ඇත්තනි මම ඔබගෙන් මෙන්න මෙහෙම ඇහුව ප්‍රශ්නයට ඔබ මේකටත් නැහැයි කිව්වා, මේකටත් නැහැයි කියනවා. අපි කිමත්තං චරේ ඊළඟට ප්‍රකාශ කරනවා, යතහකතම් පනාවුසු ඉමස්ස භාසිතස්ස අත්ථෝ දට්ඨබ්බ. එහෙමනම් කොහොමද ඒවත් මේ ඔබගේ කතාව මම තේරුම් ගන්න. අර මාගන්ධිය වගේ අර තදින් කිව්වේ නැහැ මෙතන. රදින් සාරිපුත් ස්වාමීන් වහන්සේ අර මතු කළා දුන්නා මෙතන තියෙන තේරුම් ගන්නට බැරි තැන. කොහොමද මේ ඇත්තනි ඔබේ මේ කතාව මම තේරුම් ගන්න? සීල විසුද්ධිය ආදී එක එකක්වත් නෙවෙයි අනුපාද පරිනිබ්බාණය. ඊළඟට මේවායින් තොරව අනුපාද පරිනිබ්බාණයකුත් නැත කියලා. ඔන්න ඊළඟට තුන්වෙනි කොටස හැටියට අපි දක්වන එකෙන් ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳනවාද? පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ ඒක මෙන්න මෙහෙම ඉදිරිපත් කරන්නේ. සීල විසුද්ධින් චයාවුසෝ භගවා පරිනිබ්බාණං පඤ්ඤාපෙස්ස සෞපාදානඤ්ඤේව සමානං අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපෙස්ස. එවත්නි සීල විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයයි භාග්‍යතුන් වහන්සේ දක්වන්නේ නම් දක්වන්නෝ නම් උපාදාන සහිත වූවක්ම අනුපාදා පරිනිර්වාණයක් හැටියට දැක්වීමක් වෙනවයි ඒක. සීල විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කිව්වොත් එතන උපාදාන සහිත පරිනිර්වාණයක් වෙතන කියවෙන. එතකොට ඒ ප්‍රශ්නේ එක පැත්තක් ඒකින් විසඳනවා. ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා, අඤ්ඤත්‍ර ඉමේහි ආවුසෝ අඤ්ඤත්‍ර ඉමේහි ධම්මේහි අනුපාදා පරිනිබ්බාණං අභවිස්ස පුතුජ්ජනෝ පරිනිබ්බායේය. පුතුජ්ජනෝ ආවුසෝ අඤ්ඤත්‍ර ඉමේහි ධම්මේ. මේ ධර්මයන්ගෙන් තොරව පිරිනිවීමක් පරිනිර්වාණයක් ඇති වෙනවනම් පුතුජ්ජනයත් පිරිනිවිලා ඉවරයි, නිවන් දැකලා ඉවරයි. මක් නිසාද පුතුජ්ජනයට මේ එකක්වත් නැහැ? ඔන්න එතකොට අපිට පේනවා මෙතන මේ ප්‍රශ්නේ සියුම් බව. අර එකකින්වත් එකක්වත් අනුපාදා පරිනිර්වාණි නොකියු පමණට ඒවා ඉවත් කරන්නත් බෑ. මෙතනම තමයි අර අලගද්දූපම සූත්‍රය ගැන අපි කලිනුත් සඳහන් කරලා තියෙනවා. ඒකේ උපමා දෙකක්ම තිබෙනවා. පහුරේ උපමාවයි නයාගේ උපමාවයි. පහුර කරගහගෙන යාම එකාන්තයක්. නයාගේ වල්ගෙන් එල්ලීම අනිත් අන්තය. අර මේව කිසි එකක් වැඩක් නැහැ කියලා අතහැරියොත් ඔන්න ඒක අර නයාගේ වල්ගෙන් අල්ලගෙන ඉන්නවා. ඔන්න ඔය දෙකට අතරේ මේ මැදුම් පිළිවෙත තියෙන්නේ. ඒකයි මෙතෙන්දි මේ මතුවෙන්නේ. එහෙනම් පුතග්ජනියත් නිවන් දැකලා ඉවරයි. අරම මොකක්වත් නැහැ නේ පුතග්ජනියට. ඔන්න ඒ විදිහට ඒ රත්විනීත සුත. ඊළඟට මේ කාරණේ තවත් පැහැදිලි කිරීමට හුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ අර රත උපමාව ඉදිරිපත් කරනවා. ඒක බොහොම ප්‍රකට උපමාවක්. අපට කෙටියෙන් සඳහන් කළොත් අර පසේන දිගසොල් රජුව සවැත් නුවර වාසය කරන අවස්ථාවේ සාකේත නුවර හදිසි පණිවිඩයක් වෙනවා. හදිසි කටයුත්තක් සඳහා යන්න සිද්ධ වෙනවා. ඒ ගමන් මාර්ගයේ අතරින් පතර කඩින් කඩ රත හතක් නවත්වලා තිබෙනවා. රත විනීත මේ හොඳට පුරුදු කළ අර කඩින් කඩ දිවීම සඳහා පුරුදු කළ රත හතක් වෙන්න ඕන ආශ්ව රත. එතකොට ඒ ඉක්මනට යන්න ඕන නිසා අර කවසන් සුල් රජුව එක රතයක නගිනවා. ඊළාට ඒකෙන් දෙවෙනි රතයට ලං වෙනවා. දෙවෙනි රතේ අතහරිනවා, දෙවෙනි රතයට නගිනවා, දෙවෙනි රතෙන් තුන්වෙනි රතය තියෙන තැනට යනවා, දෙවෙනි රතේ අතහරිනවා, තුන්වෙනි රතයට නගිනවා. ඔය ආකාරයෙන් ගිහිල්ලා හත්වෙනි රතයෙන් අර සාකේත නගරද්වාරයට පැමිණෙනවා. එතෙන්ට පැමිණියාම ඥාහිතවතුන් ආදීන් ඒ මිත්‍රයන් එහෙම රජුරංගෙන් අහනවා මේ මහරජා ඔබ මේ රතෙහෙම්මද මේ ඔබ මේ මහරජා ඔබ මේ රතෙහෙම්මද මේ සාකේතුන වලට පැමිණි. එතකොට මේකට මේ කොසල් රජුරන්ට මේකට මේ රතෙහෙන් කියලා කියන්නත් බෑ. රතහතෙන් කියලා කියන්නත් බෑ. ඒකාන්ත වශයෙන් පිළිතුරු දෙන්න බෑ. ඒක නිසා මුළු කතාන්තරෙම සම්පූර්ණයෙන් කියන්න වෙනවා. මම සරත් නුවරෙන් අර එක රතයකින් පිටත් වුණා. ඒකෙන් ඇවිල්ලා දෙවෙනි රතේ ළඟට ආවා. පළවෙනි රතේ ඇති ඇරිය දෙවෙනි රතේට නැංගා. ඒ අන්නේ විදිහට ඒ සම්පූර්ණ සිද්ධිය කියන්ට සිද්ධ වෙනවා. එයින් පෙන්නුම් කරන්නේ තන්න අර එහෙම ඒ උපමාව ඉදිරිපත් කළා. ඊළඟට ඒක හකුළු වල දක්වනවා මේ ධර්ම කාරණේන් පුන්නමන්තානිපති ස්වාමීන් වහන්සේ ඒව මේව කොවසෝ සීල විසුද්ධියාව දේව චිත්ත විසුද්ධත්තා චිත්ත විසුද්ධියාව දේව දිට්ඨි විසුද්ධත්තා දිට්ඨි විසුද්ධියාව දේව කාංකා විතරණ විසුද්ධත්තා කාංකා විතරණ විසුද්ධියාව දේව මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධත්තා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියාව දේව පටිපදා ඥාන දර්ශන විසුද්ධත්තා පටිපදා ඥාන දර්ශන විසුද්ධියාව දේව ඥාන දර්ශන විසුද්ධත්තා ඥාන දර්ශන විසුද්ධියාව දේව අනුපාදා පරිනිබ්බානත්තා අනුපාදා පරිනිබ්බානත්තං කෝ ආවසෝ භගවති බ්‍රහ්මචර්යං මුස්සති. අන්නේ විදිහටම සීල විසුද්ධිය හුදෙක් යාවදේව කියන වචනය එදෙන හුඟක් වැදගත් වෙනවා. යාවදේව කියලා කියන්නේ හුදෙක් සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහා චිත්ත විසුද්ධිය හුදෙක් දිට්ඨි විසුද්ධිය සඳහා දිට්ඨි විසුද්ධිය හුදෙක් සංඛා විතරණ විසුද්ධිය සඳහා මේ හුදෙක් කියලා කිව්වේ අන්න අර සාපේක්ෂක අර්ථායෝගික සාපේක්ෂ අර්ථය දෙනුත් මතුවෙනවා. ඒ සීල විසුද්ධි ඒ සීල විසුද්ධියෙන් ලැබෙන ජවය අපි අර රතවිනිත උපමාවත් රතය පිළිබඳ උපමාවත් හිතේ ඇතිව ගත්තොත් සීල විසුද්ධියෙන් ලැබෙන ජවය උඩයි චිත්ත විසුද්ධිය ගොඩ නැගෙන්නේ. චිත්ත විසුද්ධියෙන් ලැබෙන ජවය පිහිට කරගෙනයි දිට්ඨි විසුද්ධිය ගොඩ නැගෙන්නේ. අර එකක්වත් නැති ඒවා ඉවත් සම්පූර්ණයෙන්ම ඉවත් කරනව නෙවෙයි අර පුතග්ජනියා වගේ. ඔන්නෝයි විදිහට මෙතන පෙන්නුම් කරන එක්තරා විදිහක හේතුඵල නියාමයක් මෙතන තිබෙන්නේ. මේක තුලින් අපිට දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කළ කුමක්ද අමුතු දෙයක් නෙවෙයි මේ ලෝකයේ පවතින මේ විමුක්තිය සඳහා උපකාර වන එක්තරා ධර්ම පරම්පරාවක් මතු කළ දුන්නා. මේවා හරියට අර එකකින් එකකට මේ එකකින් එකකට පිහිට කරගන්නවා මිසක් එකක් අනිකකට පිහිට කරගන්නවා මිසක් එකක්වත් අල්ලා ගැනීමක් නෑ. අර උපදීන් පිළිබඳවත් නිරුපදි තත්ත්වයක් පිළිබඳව වෙනසක් තියෙන්නේ මේකයි. උපදීන් නම් එකතු කරලා ගොඩ ගසා ගන්නවා කර ගසා ගන්නවා. උපදීවේපක් ඔය උපදී සංසාරික වශයෙන් උපදී විපාක ගෙන දෙන කුසල කර්ම පින්කම් ආදිය කරනකොට ඒවා ගොඩ ගහ ගන්නවා රැස් කර ගන්නවා. නිරුපති තත්ත්වය සඳහා ඒ බඳු ප්‍රතිපදාවක් නොවේ තිබෙන්නේ. එකකින් එකකට උපකාර ලබාගෙන ඒකෙන් තවත් එකට ওই විදිහට අර රත විනීත උපමාව අනුව අර එකක්වත් අල්ලගන්නේ නැහැ. සීල විසුද්ධිය අල්ලගන්නෙත් නැහැ. චිත්ත විසුද්ධිය අල්ලගන්නෙත් නැහැ. දිට්ඨි විසුද්ධිය අල්ලගන්නෙත් නැහැ. එකක්වත් අල්ලගන්නේ නැහැ. ඥාන විසුද්ධිය පවා අල්ලගන්නේ නැහැ. ඒ ඔක්කොම මේ වුණාට පස්සේ ඒ සියුම්ම තත්ත්වයට ආවට පස්සේ අර අනුපාදාපර නිබ්බාන කිසිවක් අල්ලගන්නේ නැති පිරිණීවීම ඒක තමයි ඒ ධර්මයේ ඊටාමත්ම සියුම් කාරණේ. එතකොට මේ කාලයත් අවසන් වෙන නිසා දැන් අපි අදට එතන ඒ සාකච්ඡාවක් කරමු. ඉත්තාවතා චම්හි සංඝතං පුඤ්ඤං සම්පදිතං සබ්බේ දේවානං කුසලං සම්පදිතං ඉත්තාවතා චම්හි